SBS Radio. ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
අපි තවත් සුවිශේෂී සාකච්ඡාවකට තමයි මේ මුල පුරන්නට සූදානම් වන්නේ. ඔබට මතක ඇති අපි මීට ටික කලකට කලින් විශිෂ්ට සාකච්ඡාවක් අරගෙන ආවා. විශේෂයෙන්ම ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ උඩහේනේ සීලරතන ස්වාමින් වහන්සේගේ මෙල්බන් ආගමනයත් එක්ක. බුදුදහම මිත්‍යා මත සහ අපි කියන මෑන් අපි කරපු ඒ සාකච්ඡාවට අපිට විශාල වශයෙන් ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන්ම බෞද්ධාගමිකයන් විදිහට අපි අනවබෝධයෙන් සිදු කරන්නා වූ යම් යම් ක්‍රියාවලීන් යම් යම් මත දැරීම් පිළිබඳව තමයි අපි එතනදී විශේෂිත අවධානයක් යොමු කළේ. ඉතින් ඔබ බොහෝ දිනකගේ විශාල ප්‍රතිචාරය හමුවේ මා කල්පනා කළා සීලරතන ස්වාමින් වහන්සේ මෙල්බන් වැඩම කරන අවස්ථාවලදී ඔබේත් අපේත් නැනස පුළුල් කිරීම උදෙසා මේ බුදු දහම මිත්‍යා මත සහ අපි කියන මේ සාකච්ඡාවාරය කොටස් වශයෙන් ඔබට අරගෙන ආවතින් හොඳයි කියලා. ඉතින් ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ උඩහේනේ සීලරතන ස්වාමින් වහන්සේ නැවත වතාවක් මෙල්බන් වලට වැඩම කරලා සිටිනවා. අපි පසුගිය සාකච්ඡාවේදීත් සඳහන් කළා සීලරතන ස්වාමින් වහන්සේ ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත සහ ටෙරිටරි වල සැරිසරමින් අපේ බෞද්ධ ජනතාව අතර අපේ බෞද්ධ පන්සල් අතර නිරන්තරයෙන් ගනුදෙනු කරන ස්වාමින් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ නිතරම මෙල්බන් පුරවරයටත් පැමිණෙනවා. මේ උන්වහන්සේගේ මීළඟ ගමනේ එනිසා මම ආරාධනා කළා SBS සිංහල මැදිරියට වැඩම කරවන්නට කියලා. ඒ ගෞරවයෙන් සිදු කරපු ආරාධනය පිළි අරගෙන දැන් උන්වහන්සේ SBS සිංහල මැදිරියේ වැඩ සිටිනවා. අපි ගෞරවපූර්වකව සීලරතන හාමුදුරුවනේ ඔබ වහන්සේව පිළිගන්නවා අපේ වැඩසටහනට. මෙවර සාකච්ඡාවේදී මා අවධානය ලක් කරන්නට කැමති මේ බෞද්ධාගමිකයන් අනවබෝධයෙන් සිදු කරන ලබන වන්දනාමාන පිළිබඳව. ඇතැම් වෙලාවට මේවා මේ වෙනකොට අපේ මව්බිම ශ්‍රී ලංකාව තුලත් බොහෝ සෙයින් ප්‍රචලිත වීගෙන යන වන්දනාමාන ක්‍රම බවට පත් වෙමින් තියෙනවා. ඉතින් අපි දන්නවා අපේ මව්බිමත් අපත් අතර නිරන්තර ගනුදෙනුවක් සිදු වෙනවා විවිධ ස්වරූපෙන්, අපේ සංස්කෘතිකමය වශයෙන්, ආගමික වශයෙන්, මෙනොයික් වශයෙන්. ඉතින් අපේ මව්බිමේ සිදුවන ඒ ක්‍රියාදාමයන් අපිටත් නොදැනීම මේ දේශයටත් පැමිණෙනවා. ඇතැම් වෙලාවට අපි අනවබෝධයෙන් මේ දේවල් දිගටම පරිහරණය කරන ක්‍රමෝපායන් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේදී ඒ පිළිබඳවයි අපේ මේ කෙටි අවධානය යොමුවන්නේ. අවසර ස්වාමින් වහන්ස, මම මුලින්ම දැනගන්නට කැමතියි දැන් කාලයක් තිස්සේ අපේ ශ්‍රී ලංකා ද්වීපයේත් සිදුවන ක්‍රියාදාමයක් මේක. අපේ බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරන ක්‍රම අපි දන්නවා. අපි ආමිස පූජාවෙන්, ප්‍රතිපත්ති පූජාවෙන් අපේ උතුම් බුදු පියාණන් වහන්සේ අපි වන්දනාමාන කරනවා. නමුත් ආමිස පූජාවෙන් සිදු කරන යම් යම් ක්‍රියාදාමයන් මහා පරිමාණ වශයෙන් ශ්‍රී ලංකාව තුළ සිදු වෙනවා. අපි දන්නවා නෙළුම් මල් පූජා, රෝස මල් පූජා, පිච්ච මල් පූජා, මේ වගේ විවිධ පූජා. ඊට අමතරව දැන් මේ වෙනකොට අපි දකිනවා, ඔබත් දකිනවා ඇති අපේ ආදරණීය ශ්‍රාවකයන් අන්තර්ජාලය හරහා විවිධ පළතුරු පූජා, විහාරස්ථාන භූමි වැසෙන්නටම මේ පළතුරු පූජා සිදු වෙන ආකාරය, ඒ වගේම බත්වට්ටි පූජා මේ බොහොම මෑතකදී අපි දැක්කා. මේකත් අපිට බොහොම ආගන්තුක දෙයක්. නමුත් මේ දේවල් දැන් අපේ බෞද්ධාගමික ජනතාව පිළිවෙත් විදිහට කරගෙන යාමේ රැල්ලක් අපි දකිනවා. ඇත්තටම මේ දේවල් කිරීම තුළින් හාමුදුරනේ බෞද්ධාගමිකයන් විදිහට අපේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. අපේ බුදු පියාණන්ට අපි හැකි උපරිමයෙන් උපස්ථානය සිදු කරන්නට අපි උත්සුක වෙනවා. ඒ විතරක් නෙමේ, මේ දේවල් වලින් දානය කියන ඒ දේ අපේ හිත තුළ වඩවනවා කියන එක තමයි අපි හිතට ඇතුල් කරගන්නේ. ඔබ වහන්සේට පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන්ද මේ සිදුවන පූජා විදි, බුදුරදුන් වන්දනාමාන කරන මේ ක්‍රමෝපායන් කොයිතරම් දුරට ථේරවාදී නිර්මල බුද්ධ දර්ශනය සමග සසඳෙනවද කියලා?
සිළු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි දිලොක්ස් මහත්මිය. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ සදහැවතුන් දැනුවත් කරවීමට සහ වැරදි වැටහීම් තියෙනවා නම් ඒ අනවබෝධයන් නිවැරදි කිරීමටයි. ඒ නිසා ඔබ දැන් මූලික වශයෙන් මේ කරුණ ටික පැහැදිලි කළා. ඉතින් මේ වාගේ අවස්ථාවක මම මෙවැනි පුද පූජාවන් ඉතාම හොඳයි, වටිනවා කියලා කිව්වොත් ඒ පුද පූජා තියන අය ඒ කියමනේදී බොහොම සතුටු වෙනවා, හොඳයි කියලා කියනවා. ඒ පුද පූජාවන්ට අකමැති අය ඒකට අකමැති කියන විරුද්ධ වෙනවා. කවුද හරි කියන එකට වඩා කුමක්ද හරි, කවුද වැරදි කියන එකට වඩා කුමක්ද වැරදි කියලා අපි බලමු. දෙවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මේ එකම සම්බුද්ධ ශාසනයේ දෙකට කැඩියාමක් වුණා. තේරවාද මහා සාංගික කියලා. දැන් අද විහාර කරන්නේ මහායාන කියලා ඒ අනුසාරයෙන්. ඇත්තෙම මේ මහායාන ක්‍රමවල තමයි මේ පූජාවන් බොහෝසේ දක්නට ලැබෙන්නේ. ඒ අයගේ නිතරම තියෙන්නේ චාන්ටින් විදි සහ මෙවැනි පූජා තමයි ඒ අයගේ නිතරම අපිට දකින්න ලැබෙන දේ තියෙන්නේ. ඉතින් අපේ ලංකාවේ මුල්ම යුගයේ ඔබට මතක ඇති මිහිඳු මහරහතන් වහන්සේ වඩිනකොට මිනිස්සු වෘක්ෂ වන්දනාව, පර්වත වන්දනාව, දේව රාක්ෂ යක්ෂ ඇදහිම් මේවා තිබුණා. මිහිඳු මහරහතන් වහන්සේ උපක්‍රම සීලීව ඒවා යොමු කළා මතක ඇති. මම මේ ඔබේ මාතෘකාවට ප්‍රවේශයක් වීමට මේ සූදානම් වන්නේ. ගස්වලට වැඳ මිනිස්සු තේරුමක් නැතිව වෘක්ෂ දේවතා කියන සංකල්පයෙන් වැඳා. මිහිඳු මහරහතන් වහන්සේ මොකද කළේ? සංඝමිත්තා තිරණිය සමග ශ්‍රී මහා බෝධි සාඛා වැඩම කරවල මිනිස්සු පුරුදු කළ බෝධි වන්දනාවට. ඇයි ඒ? පුද පූජා තියලා මිනිස්සුන්ට ආමිෂය විතරක් කරන්න නෙවෙයි. ඒ යොමු කළේ අර භක්ති ගෝචරව ඒ වෘක්ෂ වන්දනාව කළ මිනිස්සු බුද්ධි ගෝචරව බෝධි වන්දනා පැත්තට යොමු කළේ. තමන්ගේ බුද්ධිය දියුණු කරගෙන මිනිසු ගුණධර්ම දියුණු කරගෙන ධර්මයේ පැත්තට යොමු කර ගැනීමේ උපක්‍රමශීලී ක්‍රමයක්, විකල්ප යෝජනාවක්. පර්වත වන්දනා කළ මිනිස්සු පර්වතයෙන් බුදු පිළිමයක් නෙලලා ඒක බුද්ධ ප්‍රතිමා වහන්සේ විදිහට සකස් කරලා බුද්ධ වන්දනාවට යොමු කළා. ඒවා යොමු කරගන්න බුද්ධිගෝචර ක්‍රම වශයෙන් මේ පුද පූජාවලත් එහෙමයි. මිනිස්සු මල් පහන් සුවඳ දුම් නොයෙද්දී පුද පූජා තියන්න මහන්සි ගත්තේ මුල්ම අවදී ඒකෙන් යොමු වීමක් වශයෙන්. නිදර්ශනයක් වශයෙන් හිතුවොත් අපිට පුංචිම කාලේ පෙරපාසලේදී ළමයිට සෙල්ලම් බඩු අවශ්‍යයි. නමුත් මේ ළමයි සෙල්ලම් බඩු පරිහරණය කරලා විනෝද වෙලා සෙල්ලම් බඩු තුලින් සමහරට ඒවා හඳුන ගන්නවා, ගණන් හදනවා නොයෙද්දී. නමුත් මේ ළමයාට පහේ පන්තියට ගියාම මේ සෙල්ලම් බඩු කොහොමටත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වාගේ මේ පුද පූජාවල විවිධ ඔබ කියපු ඔය මල් පූජාවන්, පළතුරු පූජා ආදී ඔය පූජා ඒවා දිහා බැලුවාම ඒ පුද පූජා පවත්වන අය ඒ පුද පූජා පවත්වන්නේ මොන අරමුණකින්ද කියලා අපිට හිතා ගන්න බෑ. විවිධ අරමුණු තියෙන්න පුළුවන්. මගේ අදහස සමග ගණන් දෙනෙක් උරණ වෙන්න පුළුවන්. හේතුව සමහර කෙනෙක් ඒ බුදු පූජාත් වලින් AI ප්‍රසිද්ධ වෙන්න හදනවා වෙන්න පුළුවන්. සමහර කෙනෙක් ඒ බුදු පූජාවට මිනිස්සු වැඩියෙන් යොමු වෙන හන්දා මිනිස්සුන්ගේ ප්‍රසාදයේ වැඩියෙන් දිනා ගන්නවා වෙන්න පුළුවන්. තමන්ගේ ඒ අනුගාමික පිරිස රඳවලා තියන්නට බුදු පූජා ක්‍රම හුඟක් ඉවහල් කර ගන්නවා වෙන්න පුළුවන්. මේ මිනිස්සු සන්තෝෂමත් වෙනවා, ඒක බොහොම ලොකු පිනක්, හොඳක් සිද්ධ වෙනවා කියලා මිනිස්සුන්ට දැනුමක් දෙන්න පුළුවන්. ඒ නිසා මේ විශාල වශයෙන් මල් තුග පූජා පැවැත්වීම, ඒ විවිධ වර්ගවල පළතුරු පූජා දින වෙද්දී පැවැත්වීම ශ්‍රද්ධාව ඇති කරවන්න හොඳයි. නමුත් ඒක ඥානවන්තව කල්පනා කරනවා නම්, බුද්ධිමත්ව කල්පනා කරනවා නම්, ඒ වැය කරන මුදල් වලින් අපිට ඊට වඩා ඉතා ප්‍රයෝජනවත්ම දේ ටිකක් සිදු කරන්න පුළුවන්. අපි පුස්තකාලයකට පොත් ටිකක් කරන් දුන්නොත් ඒ ළමයි අවුරුදු ගාණක් ඒ පුස්තකාල පොත් වලින් නුවණස දියුණු කරගයි නේද? එහෙමනම් ඒ වාගේ පුද පූජාවල අපි බලන්නට ඕනේ යම් පමණකින් අපි පහනක් දැල්නවා, බුදුහාමුදුරන්ගේ ප්‍රඥාව නැමැති ආලෝකයට පහන් පූජා කරනවායි කියලා අපි පූජා කරනවා. සුවඳ මල් ටිකක් කඩාගෙන එනවා, ඒ මල් ටික පූජා කරනවා බුදුහාමුදුරන්ගේ ගුණ සුවඳට. ඉතින් අපිට කෙටියෙන් මේ දේ කරන්නට පුළුවන්. සමහර අය දහස් ගණන්, ලක්ෂ ගණන් වැය කරලා ඒ දේ කරනවා.
එතනදී මේ යම් කිසි කෙනෙකුට තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන් අපේ හාමුදුරුවනේ. දැන් එතනදී වෙන්නේත් අපි මේ ආශාව තුරන් කිරීම නොවේද? මේ කෝටි ගණන් වියදම් කරලා හෝ බුදුරදුන් පිදීම සඳහා අපේ හිත සතුටු වෙන දෙයක් අපි කරනවා. එතනදී පළතුරු වෙන්න පුළුවන්, මල් වෙන්න පුළුවන්, මල් වට්ටි ලක්ෂයක් වෙන්න පුළුවන්. එතනදී Taman ඒ කාර්යවේට දායක වීමෙන් ලැබෙන චිත්ත සතුට තමයි පින කියන්නේ කියලා. එහෙම කෙනෙක් තර්ක කළොත් මොකක්ද එතන තියෙන සාධාරණත්වය බුදුදහමේ මේ සංකල්පත් එක්ක?
පින කියන එක හදයන් පුණාතීති පුඤ්ඤං, ඒ වෙලාවේ හදවතේ ලොකු සතුටක් ප්‍රීතියක් ඇති වෙනවා. චිත්තම් පුණාතීති පුඤ්ඤං, හරි කතාව. නමුත් පින පමණක් අපට මදි, කුසලයේ තම වඩා වැදගත් වෙන්නේ. ඒක පිනක් සිද්ධ වෙනවා කියලා තර්ක කරන්න පුළුවන්. තර්ක කරලා කවදාවත් සත්‍ය වටහ ගන්න බෑනේ. තමන් කරන කටයුතු හරි කියන අදහසින් කෙනෙක් තර්ක කරන්න පුළුවන්. තමන් කරන කටයුතු හරි කියලා කෙනෙක් තව කෙනෙකුගේ අදහස මතවාදයක් ප්‍රතික්ෂේප කරලා දාන්න පුළුවන්. ඒක තමයි අද සමාජ වෙලා තියෙන හැටි. ඔබට ඥානයක් තියෙනවා නම්, ඔබට බුද්ධියක් තියෙනවා නම්, ඔබ වටහා ගන්නට ඕන ඔබ කොතනද සිටිය යුත්තේ. ඔබ හැමදාම ඒ වාගේ තැනක සිටිය යුතුද? අපි කලාතුරකින් හෝ වරින්වර හෝ යම්සි පුදු පූජාවක වෙන දෙයක් කළාට කමක් නැහැ. නමුත් ඊට වඩා ප්‍රයෝජනවත් දෙයක් අපට කරන්න පුළුවන්. පින කියන එක හරි. නමුත් අපි පිනක් සිද්ධ කරගන්න ඒ දේ කළා. අපි ආනිසංසයක් බලාපොරොත්තු වුණාට ඒ දේ තුලින් තව කෙනෙක් ප්‍රයෝජන හරියට ලබනවා නම් තමයි ඇත්තටම එතන සැබෑ පිනක් වෙන්නේ. අපි කරන දේ අපේ සතුට සඳහා අපි පිනක් කියලා ආනිසංස හිතලා අපි පූජා කළත් එතනින් අනිත් පාර්ශවයේ ප්‍රයෝජන ගන්නෙ නැතිනම් මොකද්ද වෙන්නේ?
එතකොට ස්වාමින් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ කොයි අම වූ අවස්ථාවක හෝ දේශනා කළා තියෙනවද තමන් වෙනුවෙන් මේ ආකාරයෙන් මල් පහන් පූජා කරන්න, තමන් වන්දනාමාන කරන්න මේ වගේ දෙයක් උන්වහන්සේ දේශනා කළා තියෙනවද කිසිම වූ අවස්ථාවකදී?
ඇත්තෙම පසු කාලීනව එකතු වෙච්ච දේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කාලේ ආනන්ද බෝධි රෝපණයේදී පැහැදිලි වෙන්නේ බුදුහාමුදුරුවෝ නැති වෙලාවට සවැත්නුවර ජේතවනාරාමයේ බොහෝ දුර ඉඳලා ඉන්න මිනිස්සුන්ට ඒ මිනිස්සු බුදුහාමුදුරුවෝ බැහැ දකින්නට අදාපි අර මල් කලඹක් කරා යන්නවා වගේ සුවඳ මල් අරන් එනවා. ඒ වාගේ අවස්ථාවක ඒ බුදුහාමුදුරුවෝ වෙනුවට අර ආනන්ද බෝධි රෝපණය කරන්න කිව්වේ එතන තියලා වන්දනා කළ යන්න. ඒ ගරු කිරීමක් වශයෙන් පමණයි. එතන තියෙන ගරු කිරීමක් වශයෙන් පමණයි. දැන් ඒක අපි පින්කමක් විදිහට හිතලා තියෙනවා. මම පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ නිදසුනකට කියන්න. උන්වහන්සේ ඒ කාලේ බෝධි පූජා, අටවිසි බුද්ධ පූජා බොහොම ලස්සනට සිද්ධ කළා. ඒ පූජා තුළින් බලාපොරොත්තු වන මිනිස්සුව එක්තරා විදිහක ඒ වන්දනමාන ක්‍රමයට යොමු කරගෙන ඒ තුළින් මිනිස්සු ධර්මයට යොමු කරන්න. ඒ පූජාවට ගෙනල්ලා පූජා පවත්වලා ඊට පස්සේ දෙමව්පියන්ගේ ගුණ හොඳට පැහැදිලි කරලා දෙනවා. බිරිඳ ස්වාමියාගේ යුතුකම් හොඳට පැහැදිලි කරලා දෙන දරුවන්ට ඒවා එත්තු කරලා දෙනවා. ඒකෙන් ධර්මයට යොමු කරවනවා. ඇත්තෙම අපි බලාපොරොත්තු වෙන්නේ හැමදාම මේ වාගේ පුද පූජා තුළ රැඳිලා ඉඳීම නෙවෙයි. ඒ පුද පූජා තුළින් ඔබට ගිහින් ඒක මූලික වශයෙන් පෙර පාසලේ අර සෙල්ලම් බාණ්ඩු වාගේ උදව් කරගෙන ඊට ඔබට ගිහින් ධර්මයෙන් තමන්ගේ ජීවිතය පෝෂණය කරගන්නට මහන්සි ගන්න ඕනේ. බුදුරජාන් වහන්සේ උපක්‍රමශීලීව යොමු කළ විදිහ මම කෙටියෙන් කියන්නම්. බුදුරජාන්සේ දේශනා කළ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව එනෙක්ම ආනිසංසු බලන්න යන ක්‍රමය. දාන කතා මිනිස්සු දන් දෙන්නනේ වැඩියෙන්ම පුරුදු වෙලා ඉන්නේ. දාන කතා දන් දීමේ කතාවන් බුදුහාඳුරු දේශනා කළා. සීල කතා ඊළඟට සීලයේ තියෙන වටිනාකම් ගැන කියලා දුන්නා. සග්ග කතා ඒ දේ තුලින් අපි ස්වර්ගයට ගියාම සැප විඳින හැටි ගැන කියලා දුන්නා. මිනිස්සු යොමු වෙනවා හොඳ දේ කළායින් පස්සේ අපි හොඳ සැප විපාක ලබනවා, හොඳ විපාක ලබනවා කියලා. ඊළඟට මේ සිර කියන කාමානං ආදීනම මේ පස්කම් සැප විඳීමේ තියෙන ආදීනම අපි නොදැනුවත් පැත්තක් ගැන කියලා දෙනවා. නික්කම් ආනිසංසු මේ වගේ නික්මීමේ තියෙන ආනිසංසේ වටිනාකම කියලා දෙනවා. මිනිස්යාගේ ජීවිතය අර්ථවත් කරන්න ධර්මයට යොමු කරනවා.
හොඳයි, දැන් අපි ඔය විදිහට දැන් මල් පූජා, එතකොට පළතුරු පූජා, මේ ආකාරයෙන් නොකුත් පූජාවලට අමතරව මා දකිනවා සීල රතන හාමුදුරනේ තවත් මේ අපේ වර්තමාන බෞද්ධාගමිකයන් සිදු කරන තවත් ක්‍රියාවක්. ඒ තමයි මේ දැන් ඒ දවස බුදුරජාණන් වහන්සේ මාගදී භාෂාවෙන් දේශනා කරපු මේ සූත්‍ර ධර්ම දේශනාවන් අපි දකින සිංහලයට පරිවර්තනය කළා, සිංහල භාෂාවෙන් සජ්ජායනය කරනවා. දැන් එතනදී යම්කිසි සාධාරණත්වයක් තියෙනවා. අපිට නොතේරෙන භාෂාවකින් අපි නොදැනුවත්ව මේවා දිගින් දිගටම අනවබෝධයකින් කියවාගෙන යනවට වඩා ඒක සිංහල අරුත අරගෙන සිංහලෙන් තේරුම් ගන්න එක ඉතාම වැදගත්. නමුත් අපි දකිනවා දැන් මේක අපේ බෞද්ධාගමික ජනතාව සහ ඇතැම් විහාරස්ථානවල පවා සිංහලෙන් සූත්‍ර දේශනා කිරීමක් සිද්ධ වෙනවා. එතනදී යම්කිසි වූ ඵලයක් තියෙනවද මේ සූත්‍ර දේශනාවලින් බුදුරජාණන් වහන්සේ ලබා දෙනට උත්සාහ කරපු ඒ ශාන්තිය සිත ලැබෙනවද මේ සිංහල භාෂාවෙන් මේවා දේශනා කළාම?
ඇත්තෙම මේක බොහොම වටිනා ප්‍රශ්නයක්. මාගදී භාෂාව බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනා කළ පාලි භාෂාව. එදායේ පාලි භාෂාවෙන් දේශනා කළ නිසා තමයි අද දක්වාම වෙනස් වෙන්නේ නැතුව ඒ සූත්‍ර ඒ විදිහටම තිබුණේ. සිංහල භාෂාව කියලා කියන්නේ ඇත්තෙම අපේ මිශ්‍ර භාෂාවක්. සිංහල භාෂාව ඒ බ්‍රාහ්මී අක්ෂර මාලාවලින් පටන් ගත්තා මේ දක්වා වෙනස් වෙලා තියෙන බොහෝම. සිංහල භාෂාවේ තව තවත් පෝෂණය වෙනකොට විවිධ අයට ඒ තියෙන කරුණු විවිධ විග්‍රහ ඔස්සේ තව තවත් වෙනස් කරලා ලියන්න පුළුවන්. පාලි භාෂාවේ තියෙන වටිනාකම් දෙපැත්තක් ගැන හිතන්න ඕන. එකක් තමයි ඒ සූත්‍ර ධර්ම ඒ භාෂාව වෙනස් වෙන්නේ නැහැ ඒ විදිහට තියෙන එක. අනිත් එක තමයි අපිට ඉංග්‍රීසි භාෂාවේ තියෙන බණින්ට පුළුවන් අසභ්‍ය නොහොබිනා වචන සිංහල භාෂාවේ තියෙනවා, දෙමළ භාෂාවේ තියෙනවා, ඕනම භාෂාවක තියෙන්න පුළුවන්. පාලි භාෂාව බුද්ධ භාෂාවක් වෙන්නේ, බුදුහාඳුරෝ ව්‍යවහාර කළ භාෂාවක් වෙන්නේ අසභ්‍ය අශෝභන වචන එකක්වත් පාලි භාෂාවේ නැති එක නිසා. එවැනි භාෂාවකින් තිබුණ නිසා අද වුණත් ඒ සූත්‍රය කියනකොට අපි තේරුම් ගන්නවා පැහැදිලිව. ඒ සූත්‍රය ඒ අනුසාරයෙන් විස්තර කිරීම, විග්‍රහ කිරීම තමයි ගිහිහෝ පැවිදි දේශකවරුන් සතු කාර්යභාරය. ඒක විස්තර කරන්නට යන අය තමන්ගේ අදහස් මතිමතාන්තර මතවාදත් එකතු කරලා සූත්‍ර විස්තර කරනවා බොහෝ වෙලාවට. සිංහලෙන් පාලි සූත්‍ර දැනගන්නටම ඕන අපි. කෙනෙක් කියන්න පුළුවන් පාලි භාෂාවෙන් කියන ඉවස් අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා සිංහලෙන් මේක දැනගන්න එක හොඳයි නේ. එතකොටනේ අපිට අවබෝධයක් කියන්නේ තේරෙන්නේ කියලා. ඇත්ත කතාව. මම ඔබට පුංචි කාලෙකින් කියන්න නිදසුණක්. බුදුහාමුදුරන් කාලේ දවසක් භික්ෂුන් වහන්සේලා කොටස තුන් කොටසක් පොඩි සංවාදයක්. බුදුහාමුදුරන් ඇවිල්ලා ඇයි ඇයි ඔය තුන් කොටස මොකක්ද සංවාදේ? එක කොටසක් කියනවා අපි කියන්නේ ස්වාමීනි කායේන සංවරව සාදු. කායේන සංවර වීම තමයි බොහොම වටිනවා කියලා කියන්නේ. ඔයාලා වාචාය සංවරව සාදු, වචනය සංවර වීම තමයි බොහොම වටිනවයි කියලා කියන්නේ. ඔයාලා අපි කියන්නේ මනස සංවරව සාදු, මනසෙන් සංවර වීම තමයි බොහොම වටිනවයි කියලා කියන්නේ. දැන් විසඳුම දෙන්න ඕනේ ශාස්ත්‍රවරයා බුදුහාමුදුරුවෝ දැන් එතකොට කියනවා කායේන සංවරව සාදු, කායෙන් සංවර වීම හොඳයි. දැන් ඒ පිරිසක හිත සන්තෝෂයි. දැන් ඊළඟට කියනවා වාචාය සාදු, වාචාය සංවරව, වචනය සංවර වීමත් හොඳයි. එයාලා සතුටුයි. ඊළඟට කියන මනසා සංවරව සාදු, මනසෙන් සංවර වීමත් හොඳයි. තුන් පිරිසම හොඳයි. ඊකට මොකද්ද කියන්නේ? සාදු සබ්බත් සංගුතු, සියලු තැන්හිම සංවර වීම තමයි හොඳ. අන්න එක දෙයක් කිව්වේ නැහැ. ඒ නිසා මෙතන සිංහලෙන් පිරිත් කියනවා කියලා කිව්වහම ඒකේ තේරුම දැනගෙන කියනවා. මේක තර්ක කරන්න ගියොත්, වාද කරන්න ගියොත් හිතමනාපකම් ඇති කරගන්නක විතරයි මිනිස්සු කරගන්නේ. ඒ නිසා අපි ඥානවන්තව තේරුම් ගන්න ඕන පාලි භාෂාවෙන් තියෙන මේ භාෂාවේ අක්ෂර ඔබ දන්නා ඉංග්‍රීසි වුණාවත් ප්‍රනවුන්ස් කරන විදිහට ඒකේ වචනේ අදහසෙන්ට ඕන. අපි පාලි භාෂාවෙන් තියෙන එක දැන් පුරිස ධම්ම කියලා සමහරු කියනවා. ඒකට සමහරු පුරිස ධම්ම කියලා මහප්‍රාණි. ධම්ම කියන්නේ මහප්‍රාණ දයන්නේ ධර්මයේ, දන්තජ දයන්නේ ධම්ම කියන්නේ දමණිය. ඉතින් එතන අපි පුරිස ධම්ම කියපම් පුරිස ධර්මයේ. ඒ එන්න ඕනේ පුරුෂ ධම්ම, පුරුෂයන් දමණය කිරීම, සැඩපරස පුරුෂයන්. ඒ වාගේ පාලි භාෂාවේ ඒ උච්චාරණ විදිය, ඒ ප්‍රනවුන්ස් කිරීමෙන් තමයි නිවැරදි උච්චාරණයෙන් තමයි තේරුම අදහස එන්නේ. ඒ නිසා පිරිස් සූත්‍ර වාගේදී, ගාථා වාගේදී සජ්ජහායනා කරනකොට ඒ පාලි භාෂාවෙන් තියෙන එක මහල්පප්‍රාණ මහප්‍රාණ ඒ શબ્දෝච්චාරණයත් එක්ක තමයි ඒකේ ගුණයක් බලයක් හිපීටන්නේ.
එතකොට ස්වාමින් වහන්සේ අර ඝන පිහිටීම වගේ දේවල් දැන් අපේ ජන සමාජයේ ඒ දේවලුත් පිළිගන්න දේවල්නේ. දැන් මේ සූත්‍ර දේශනාවල තියෙන ඒ ශබ්දයට අනුව තියෙන ඝන පිහිටුම ඒවලුත් යම් කිසි වූ සිතක් ශාන්තියක් සිද්ධ වෙනවා කියලා. ඒ කතාව සාධාරණද?
ඒක සාධාරණයි. හේතුව යంత్ర මන්ත්‍ර සියල්ල ඉන්දියාවේ බ්‍රාහ්මණ යුගයේ බුදුහාඳුරන් පවතුණු යෝධියේ පෙර ඉඳලා තිබුණේ. ඒගොල්ලන් ඒවා සජ්ජායනා කිරීමෙන් යම්සි ඒකේ ගුණයක් බලයක් අන්තර්ගත වෙලා තිබුණ නිසා අපිට බුදුහාමුදුරුවෝ බුද්ධ මන්ත්‍රයක් වශයෙන් තමයි මේ දේ කියලා දුන්නේ. පිරිස් සූත්‍රවල බොහෝ අපට තියෙන අපි සජ්ජහන කරන ගාථාවල තියෙන්නේම සත්‍ය ක්‍රියාවක්. සත්‍ය දෙයක් ගැන කියන්නේ. එහෙමනම් ඒ ගාථා පාලියෙන් ඒ විදිහටම සජ්ජහනා කිරීමෙන් තමයි ඒ ගුණයේ බලය ඒ තුළ පිහිටන්නේ. ඒක තමයි අපි අර සජ්ජහායනා කරනවා කියන්නේ, පිරිත් දේශනා කරනවා කියන්නේ ඒකේ ආකර්ෂණීය ගතියක් තියෙන්නේ. ඒ බලය පිහිටන්නේ. එහෙම නැතුනොත් ඒ බලය පිහිටන්නේ. පාලි හැම ගාථාවකම හෝ පිරිස් සූත්‍රවල හෝ සිංහල තේරුම දැනගෙනම කියනකොට තමයි මේකෙන් මේ විදිහ ගුණයක් බලයක් ලැබෙනවා කියන එක හොඳ අවබෝධයක් ඇති වෙන්නේ. ඒ නිසා දෙපැත්තම අවශ්‍යයි. පාලි භාෂාවෙන් සජ්ජහායනා කිරීම අත්‍යවශ්‍යයි. සිංහල භාෂාවෙන් දැනගෙන සිටීම අත්‍යවශ්‍යයි.
හොඳමයි. අපි එහෙමනම් අද දවසේදී මාතෘකා කරගත්තේ අපේ බෞද්ධාගමිකයන් අවබෝධයෙන් හෝ අනවබෝධයෙන් හෝ සිදු කරන ලබන යම් යම් වන්දනාමාන ක්‍රම පිළිබඳව. අතීත අපේ ජනයා සිදු කරපු බුද්ධ වන්දනාවේ යම් යම් ක්‍රමික විකාශයන් අපිට දැන් දකින්නට ලැබෙනවා ශ්‍රී ලංකාවෙත්, ඊට අනුකූලව මේ ඕස්ට්‍රේලියානු දේශය තුළත්. එහි තියෙන ගැළපීම නොගැලපීම කොහොමද? පිරිසුදු තේරවාදී බුදුදහම සමග මතවාදී ඝට්ටනයක් ඇතිවෙන ස්ථාන කොතනද තියෙන්නේ කියන කාරණාව පිළිබඳව ඔබේ දැස් විවර කිරීමේ අරමුණෙන් තමයි මේ කෙටි සාකච්ඡාව අපි අරගෙන ආවේ. සුපුරුදු පරිදි මේ සාකච්ඡාවට අපිත් එක්ක මෙවරත් සම්බන්ධ වුණේ ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ, පූජ්‍ය උඩහේනේ සීලරත්න ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට අපි ගෞරවපූර්වකව ස්තුතිවන්ත වෙනවා. SBS සිංහල මැදිරියට පැමිණිලා අපේ හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා, නැනස දියුණු කිරීම උදෙසා මේ ආකාරයෙන් විද්වත් සංවාදයකට යොමු වීම සඳහා අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව.
හොඳමයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
SBS සිංහල ගුවන් විදිලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලි භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
sbs.com.au